ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
ජය පරාජය මැදින් ගලා යන සද්දින කිලිබිලේ උණුසුම.
SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
අයිබෝවන් SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය සමගින් ඔබ අදත් එකතු වන්නේ සිකුරාදා දිනේ සුපුරුදු වේලාවට. අපි සූදානම් අදත් ශ්‍රී ලංකාවේ වගේම ඕස්ට්‍රේලියාවෙත් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට. පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ ජයග්‍රාහී ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය වෙතයි. ශ්‍රී ලංකාව සමත් වනවා වසර 30කට පසුව ශ්‍රී ලංකාවේදී ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් එක්දින තරගාවලියක් ජයග්‍රහණය කරන්නට. 1992 වසරෙන් පසුව තමයි මේ දස්කම දක්වන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන්නේ. 3-1 ලෙස මේ වන විට තරඟ පහකින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබෙනවා. මෙහිදී සඳහන් කරන්ට ඕනේ තුන්වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩලු 6ක ජයග්‍රහණයක් හිමි කරගත්තා. ඕස්ට්‍රේලියාව ලකුණු 291ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාව කඩලු 4ක් පමණක් දැවි එම ජයග්‍රහී ඉලක්කය පසු කර ගියා. එහිදී පැතුම් නිස්සංක ලකුණු 137ක් ලබා ගත්තා තමන්ගේ පළමු එක්දින ශතකය වාර්තා කරමින්. එවගේම ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගයකදී ශ්‍රී ලංකාවේ පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසත් මේ ලකුණු සංඛ්‍යාව වාර්තා පොත් අතරට එකතු වුණා. එවගේම සඳහන් කරන්නට ඕනේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හඹාගොස් ජයග්‍රහණය කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසත් මේ ලකුණු සංඛ්‍යාව වාර්තා පොත් අතරට එකතු වුණා. ඉන් අනතුරුව සිව්වන තරගයත් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලකුණු 4කින් 3 ජයක් හිමි කරගන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකාව ලකුණු 258ක් ලබා ගනිද්දී ඕස්ට්‍රේලියාව පන්දු අර 50 අවසානයේ සියලන් දැවි ලබා ගත්තේ ලකුණු 254ක් පමණයි. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත සලංක තමන්ගේ මංගල එක්දින ශතකයේ වාර්තා කළා ලකුණු 110ක් සමගින්. මෙහිදී සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකාව මේ තරගයේදී පන්දු අර 43ක් සඳහාම දඟ පන්දු යාවන්නන් තමයි උපයෝගී කරගත්තේ. ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් පන්දු අර 40කට වඩා වැඩි ප්‍රමාණයක් එක්දින තරගයකදී යොදාගෙන තිබෙනවා. දඟ පන්දු යාවන්නන් මගින් තරඟ 8කදී ඉතිහාසයේ කිසිදු කණ්ඩායමක් ජාත්‍යන්තර තරගයකදී මේ ආකාරයෙන් දඟ පන්දු යාවන්නන් යොදාගෙන නැති බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රීඩකින්ගේ ශාරීරික යෝග්‍යතාව ඉතාමත්ම ඉහළ මට්ටමක පැවතීමත් මේ තරගාවලි ජයග්‍රහණයට හේතු වූ බව සඳහන් කරන්නට ඕනේ. කෙසේ වෙතත් අද පැවැත්වෙනවා තරගාවලියේ පස්වන සහ අවසන් එක්දින තරගයේ සියලුම ප්‍රවේශ පත්‍ර විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට නිවේදනය කර තිබෙනවා. මේ එක්දින තරගාවලියෙන් පසුව ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු තරගය එළඹෙන 29 වනදා ආරම්භ වීමට නියමිතයි. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ යම් ආකාරයකින් ආබාධ කිහිපයක් වාර්තා වුණත් වැඩි දඟ පන්දු යවන්නන් සංඛ්‍යාවක් සමගින් මේ තරගාවලියට සූදානම් බව තමයි ඕස්ට්‍රේලියාව පවසන්නේ. කෙසේ වෙතත් මේ තරගාවලිය ෂේන් වෝන් වෙනුවෙන් නම් කරන බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ. මේ ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව පාකිස්තානය සමගින් තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට ශ්‍රී ලංකාව මුහුණ දෙනවා. මේ සඳහා සහභාගී වන 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයත් මේ වන විට පාකිස්තානය නම් කර තිබෙනවා. ඔවුන් එළබෙන ජූලි 6 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. පළමු ටෙස්ට් තරගය ජූලි 16 වනදා ගාල්ලේදී පැවැත්වෙනවා. දෙවන ටෙස්ට් තරගය ජූලි 24 වනදා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. අපි මීළඟට අවධානය යොමු කරන්නේ කුසල් ජනිත් පෙරේරාගේ උරහිස ආබාධය සම්බන්ධයෙන් මතුවී තිබෙන අලුත්ම පුවතක් වෙතයි. ඔහුගේ උරහිසේ ආබාධය සඳහා ශල්‍යකර්මයක් සිදු කිරීම අනිවාර්ය කාරණාවක් වී තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා. ඒ අනුව ඉදිරියේදී ඔහු එංගලන්තේ බලා පිටත්ව යාමට නියමිතයි මේ ශල්‍යකර්මය සඳහා. නමුත් මෙහි ප්‍රශ්නකාරී තත්වය වන්නේ මේ ශල්‍යකර්මයෙන් පසුව එළබෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ඔහු පූර්ණ සුවය ලබාවිද කියන ප්‍රශ්නාර්ථය තමයි මතුවී තිබෙන්නේ. කෙසේ වෙතත් පසු වසරේදී පුහුණු වීම අතරතුර තමයි ඔහු මේ ආබාධිත තත්වයට මුහුණ දුන්නේ. ඒ අනුව නිමාවට පත් වූ T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඔහුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී දක්නට ලැබුණේ නැහැ. ඔහුට වෛද්‍ය උපදෙස් ලැබී තිබුණා යම් ආකාරයකින් විවේකයක් ගන්නා ලෙස. නමුත් ඒ උපදෙස් එසේ තිබියදීත් ඔහු නිමාවට පත් වූ LPL තරගාවලිය නියෝජනය කළා කියන චෝදනාවත් ඔහුට එල්ල වී තිබුණා. කෙසේ වෙතත් මේ වන විට මේ ආබාධිත තත්වය උත්සන්න වී තිබෙන නිසාවෙන් ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනයට සම්බන්ධ වෛද්‍ය මහාචාර්ය අර්ජුනද සිල්වා මහතා සඳහන් කරන්නේ මේ ශල්‍යකර්මය සිදු කළායින් පසුව එය සුවවන කාලය පිළිබඳව තවමත් නිශ්චිතවම යමක් සඳහන් කිරීමට අපහසු නිසාවෙන් ඔහුගේ සහභාගිත්වය සම්බන්ධයෙන් එළබෙන T20 තරගාවලිය පැවැත්වෙන්නේ ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මාසයේදී. ඒ සඳහා ඔහුගේ සහභාගිත්වය තවමත් නිශ්චිතවම සඳහන් කිරීමට හැකියාවක් නැති බවයි ඔහු සඳහන් කරන්නේ. මේ කාරණාව සම්බන්ධයෙන් සනත් ජයසූරිය පසුගියදා මාධ්‍යෙන් විමසා සිටියා. ඇයි මේ ශල්‍ය කර්මය සිදු කළ යුතු බවට වන කාරණාව මීට කලින් මේ තීරණය ගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොහැකි වුණේ කියලා. යම් ආකාරයකින් එසේ මීට කලින් මේ තීරණය ගත්තා නම් ඔහුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වන විට සුව කරගැනීමේ හැකියාව තිබුණු බව, මේ ආකාරයෙන්ම ධන හිසේ ශල්‍ය කර්මයකට ලක් වුණ අවිෂ්ක ප්‍රනාන්දු මේ වන විට ඔහු සුවය ලැබමින් තිබෙනවා. ඒ අනුව ඔහුට කිසිදු බාධාවකින් තොරව ලැබෙන ලොක් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට හැකියාව ලැබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයටත් යම් ආකාරයක දෝෂාරෝපණයක් එකතු වෙනවා. ඔහුගේ වයස අවුරුදු 31යි. ඒ නිසාවෙන් ලැබෙන ලොක කුසලාන තරගාවලියට පෙර මේ ආබාධිත තත්ත්වයේ සම්පූර්ණයෙන්ම සුවාතට පත් වී ශාරීරික යෝග්‍යතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තු වන මට්ටමට පත් කරගත හැකිද යන ප්‍රශ්නාර්ථය තමයි ඉතිරි වී තිබෙන්නේ. අපි බලමු මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අපට නිශ්චිතවම යමක් සඳහන් කිරීමට හැකියාව තිබෙනවා. මේ අතරතුර ICC නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන සෑම කණ්ඩායමක්ම තමන්ගේ ක්‍රීඩකින් 15 දෙනා සැප්තැම්බර් මාසයේ 15 වනදාට පෙර නම් කර එවිය යුතු බවයි ICC සඳහන් කරන්නේ. ඔබෙක්වී සිටින්නේ SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය සමගින්. අපි මීළඟට අවධානය යොමු කරන්නේ ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය වෙතයි. පසුගියදා ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියා. T20 තරඟ තුනක් සහ එක්දින තරඟ තුනකින් සමන්විත තරඟාවලියකට සහභාගී වන්නට T20 තරඟාවලියේ දඹුල්ලේදී පැවැත්වෙනවා. පල්ලෙකැලේදී තමයි එක්දින ජාත්‍යන්තර තරඟාවලිය පැවැත්වෙන්නේ. මේ සඳහා සහභාගී වන 19 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. මෙහි විශේෂත්වය තමයි තවමත් වයස අවුරුදු 16ක් වන ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විශ්මි ගුණරත්න ක්‍රීඩිකාව පාසල් ක්‍රීඩිකාවක් වශයෙන් මේ සංචිතයට නම් කර තිබීම, කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නේ හෂාන් තිලකරත්නයි. ශ්‍රී ලංකාවට පැමිණි මේ ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමගින් මිතාලි රාජ්, ජුලාන් ගොස්වාමි යන ප්‍රබල ක්‍රීඩිකාවන් සහභාගී වන්නේ නැහැ. නමුත් මේ තරගාවලිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත්ම උණුසුම් තරගාවලියක් වනවාට කිසිදු සැකයක් නැහැ. SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අපි මීළඟට අවධානය යොමු කරන්නේ ඔස්ට්‍රේලියානු ඒ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය වෙතයි. තරගාවලියේ ඔවුන් සහභාගී වන අවසන් නැතිනම් දෙවන සිව්දින ක්‍රිකට් තරඟය මේ වන විට හම්බන්තොටදී පැවැත්වෙනවා. අද එම තරඟයේ අවසාන දිනයයි. කෙසේ වෙතත් පළමු සිව්දින ක්‍රිකට් තරඟයෙන් ඔස්ට්‍රේලියානු ඒ කණ්ඩායම සමත් වුණා ලකුණු 68 ජයග්‍රහණයක් හිමි කර ගන්නට. ඔස්ට්‍රේලියානු ඒ කණ්ඩායම තමන්ගේ ප්‍රථම ඉනිමට ලකුණු 379ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තමන්ගේ ප්‍රථම ඉනිම ලබා ගත්තේ ලකුණු 274ක් පමණයි. නැවතත් ඔස්ට්‍රේලියාව තමන්ගේ දෙවන ඉනිමට කඩුලු 5ක් දැවි ලකුණු 212ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 318ක ඉලක්කයක් ලබා ගත්තා. ඔවුන් ලබා ගත්තේ සියල්ලන් දැවි ලකුණු 249ක් පමණයි. ඒ අනුව ඔස්ට්‍රේලියානු ඒ කණ්ඩායම එහිදී පළමු සිව්දින තරගෙන් ලකුණු 68ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට සමත් වුණා. SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අපි මීළඟට අවධානය යොමු කරන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩා පිටිය වෙතයි. ෆෝමියුලා 1 තරඟ සත්කාරකත්වයේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරට 2035 වසර දක්වා ලැබීමට නියමිත බව මේ වන විට වාර්තා වනවා. තවත් වසර 10ක කාලයක් සඳහා අදාළ ගිවිසුම දීර්ඝ කළ බව තමයි ෆෝමියුලා 1 පාලන අධිකාරිය සඳහන් කරන්නේ. 2025 වසරෙන් මෙල්බන් නුවර සත්කාරකත්වයේ අවසන් වීමටයි නියමිතව තිබුණේ. ඉන් අනතුරුව මේ සත්කාරකත්වයේ ලබා ගැනීම සඳහා සිඩ්නි නුවරත් දැඩි සටනක නිරත වුණා. කෙසේ වෙතත් සිඩ්නි නුවරින් මෙල්බන් නුවරට ඒ අවස්ථාව හිමි වී තිබෙනවා. 1996 වසරේ සිට තමයි මෙල්බන් නුවර ෆෝමියුලා 1 තරඟ සඳහා සත්කාරකත්වය ලබා දෙන්නේ. විශේෂයෙන්ම නිමාවට පත් වූ 2022 තරඟාවලිය ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂක සහභාගීත්වයක් ලැබූ තරඟාවලිය ලෙසයි වාර්තා පොත් අතරට එකතු වන්නේ. සමස්ත තරඟාවලිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර 419,000ක් අලෙවි වී තිබූ බව තමයි තරඟ සංවිධායකින් සඳහන් කරන්නේ. ඒ අනුව මෙල්බන් අධිරේ සාර්ථක ත්වයේ සලකා බැලීමෙන් අනතුරුව තවත් වසර 10ක කාලයක් සඳහා අදාළ ගිවිසුම් කාලය දීර්ඝ කළ බව තමයි ෆෝමියුලා 1 පාලන අධිකාරිය සඳහන් කරන්නේ. ඔස්ට්‍රලයානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක වන ලීසා ස්තලේකාර් වෙත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකින්ගේ සම්මේලනයේ සභාපති ධූරය හිමි වී තිබෙනවා. එය අනුව එම තනතුරට පත් වූ පළමු කාන්තාව ලෙසයි ඇය ඉතිහාසගත වන්නේ. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස් තරගාටකට එක්දින ජාත්‍යන්තර තරග 125කට ඇය සහභාගි වී තිබෙනවා. ඒ වගේම 2010 T20 ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හිමි කර දෙන්නටත් ඇයගේ දක්ෂතා ප්‍රබල සාධකයක් බවට පත් වුණා. ඒ වගේම 2007 සහ 2008 වසරවල ඔස්ට්‍රේලියාවේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට පිරිනැමෙන බෙලින්ඩා ක්ලාක් සම්මානය හිමි කර ගන්නටත් ඇය සමත් වුණා. ඒ අනුව දැනට වයස අවුරුදු 42ක් වන ලීසා ස්ටලේකාර් වෙත මේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකින්ගේ සම්මේලනයේ සභාපති ධූරය හිමි වී තිබෙන බවයි ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන්නේ. ඒ සමගින් SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අදට අපි සමුගන්නවා. හමුවෙමු ලබන සිකුරාදා සුපුරුදු වේලාවට. එතෙක් ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහි සතිය.
ජය පරාජය මැදින් ගලා යන සද්දින කිලිබිලේ උණුසුම.
SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.